මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්තුම ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, හිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, යෝ ච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයෝ සීලවන්තස්ස ජායිනෝති. ශ්‍රද්ධාන්ත පින්නතුනි, ආපදාව
පුද්ගලයෙකු තුළ ඇති ගුණය හෝ දුර්ගුණය ඉස්මතු කර දක්වන අවස්ථාවක්. උදාර ගුණ ඇති සත්පුරුෂයාත්, නිහීන ගුණ ඇති අසත්පුරුෂයාත් ආපදාවකදී ක්‍රියා කරන්නේ දෙආකාරයකටයි. සත්පුරුෂයා අවස්ථානුකූලව අනෙක් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරන අතර, අසත්පුරුෂයා තමන්ගේ පණ බේරා ගැනීමට තමන්ට උදව් කළ කෙනා පවා බිල්ලට දෙනවා. මෙන්න මේ කාරණය පැහැදිලි වෙනවා අද අපි මාතෘකා කළ ගාථාවට අදාළ නිධාන කතාවෙන් සිද්ධි තුළින්. සැවැත්නුවර එක්තරා ධනවත් පවුලක කුලකාන්තාවක් ගර්භිණී අවස්ථාවේ කලුරිය කරන්ට යෙදුණ හදිසි ආබාධයකින් ඇගේ ශරීරය ගෙනහිල්ලා දමන අවස්ථාවේදී ශරීරයේ අනිත් කොටස් දැවුණා ගර්භමාංශය ඉතිරි කළා. ඒ දවන මිනිසෙයින් ඒ දැවීමේදී පාවිච්චි කරන අර කොකු වලින් ඒ ගර්භමාංශය දරසෑයින් මෑත් කළා. අඟුරු ගොඩක් උඩට දාලා ඒක අඟුරු ගොඩකින්ම වහලා ගෙවල් වලට ගියා. උදෑසන ඇවිල්ලා බලනකොට අර නිමිච්ච අඟුරු ගොඩ උඩ දරුවේ ගර්භමාංශය දැවුණා. දරුවට මුකුත් වුණේ නැහැ. මේකට හේතුව දක්වන්නේ ඒ ආත්මයේදීම රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය ඇති කෙනෙක් රහත් නොවි මරණයටපත් වෙන්නේ නැහැ කියලා යම්කිසි ධර්මතාවක් තිබෙනවා. පස්චිම භවික සත්වයා කියලා කියන්නේ ඒ ආත්මයේම රහත් වෙන පින් නැති අය. ඒ විදිහේ කථාන්තර ධර්මයේ සඳහන් වෙනවා. ඒ විදිහ එකක් මෙතන. ඒක නිසා එක පැත්තකින් මහා පින් නැති දරුවේ. කොයි හැටි නමුත් ඉතින් අර මිනිස්සෙයින් මේක දැකලා පුදුමයටපත් වෙලා මේ තරම් දරගොඩකින් ශරීරයක් දැවිලා මේ දරුව නොදැවුණු එක මහා පුදුමයක් කියලා අරගෙන ගියා. ගිහිල්ලා අර ශාස්ත්‍ර කියන අයගෙන් විමසුවා මේ දරුව ගැන විශේෂයක් තියෙනවද කියලා. ඒ අය කිව්වා ගිහිව සිටියොත් කුලම් පරම්පරා හතක්ම දුගී වෙනවය. ලෞකික වශයෙන් ආසනාවන්ත දරුවෙක් බැලුවාම. නමුත් පැවිදි වුණොත් 500ක විශාල පිරිසක් ඇතිව මේ විදිහට හොඳට ගත කරනවායි කියලා ශාස්ත්‍රකාරීන් කිව්වා. ඒ වගේම අර යකඩ කොකු වලින් ගර්භමාංශයේ මෑත් කරනකොට එහාට මෙහාට අනිනකොට අර කුඩ අර දරුවගේ ඇස් කොනක වැදිලා තුවාල වුණා. ඒ කොකු වලට කියන්නේ සංකු කියලා. ඒ වචනේ ආශ්‍රය කරගෙන මේ දරුවට නම වැටුණා සංකිච්ච කියලා. එහි ඒ ලකුණ වැටිච්ච නිසා, තුවාලයක් වුණ නිසා. ඉතින් ඒ වගේම මේ නෑන් කල්පනා කළා දැන් ඉතින් දරුවා වැටුණාට පස්සේ අපි මහාන කරන්න ඕන කියලා එහෙම හිතාගෙන ඉන්න අතරේ මේ දරුවත් තමන් එකට සෙල්ලම් කරන අනිත් ළමයි එහෙම කියනවා අහන්න ලැබුණා. නුඹ මව් කුසේ සිටිද්දී මේ විදිහට කලුරිය කළායි, දවන අවස්ථාවේදී නොදැවි සිටියයි කියලා ඒක අහන්න ලැබිලා ලොකු සංවේගයක් ඇති වුණා. මේ තරම් බයකින් මරණ බයකින් බේරුණා නම් මම මොකටද මම ගිහි ජීවිතේ ඉන්නේ කියලා හත් අවුරුදු බියේදීම පැවිදි වෙන්න අවසර ඉල්ලා හිටියා. නෑයන් එක්කගෙන ගිහිලා සරියුත් ස්වාමීන් වහන්සේට බාර කළා. සරියුත් ස්වාමීන් වහන්සේට එදාම තච පංචක කර්මස්ථානය කියලා කියන කේසාලෝමා නඛාදන්තා තචෝ කියලා පැවිදි කිරීමේදී දෙන සමතහනක් දීලා කෙස් දාලා පැවිදි කළා. ඒ කෙස් බාන අතරෙදිම පිළිසිඹ යාපත් රහත් භවයට පැමිණියා. ඒකට දැන් සංකීච්ච රහතන් වහන්සේ අවුරුදු 7 නමු මේ කාල සීමා වෙනකොට සවැත් නුවරින්ම පැවිදි වුණු මහලු වයසේදී පැවිදි වුණු සංඝයා වහන්සේලා 39ක් බුදු පියාණන් වහන්සේගෙන් අරහත්ත්වයට දක්වාම කමඨහන් ලබාගෙන ඈත ප්‍රදේශයක අරණ්‍යයක වැඩ වාසය කිරීමට වස් කාලය ගත කිරීමට අවසර ලබා ගන්න බුදු පියාණන් වහන්සේගෙන් ඊට අවසර ඉල්ලුවාම බුදු පියාණන් වහන්සේ කොයි ප්‍රදේශයටද යන්නේ කියලා අහලා බුද්ධ ඥාණයට පෙනී ගියා. මේ අයට ඒ ස්ථානයේ යම් කිසි පරිබෝධයක් කරදරයක් වෙනවා දුගී මිනිසෙක් නිසා. ඒ අවස්ථාවේදී උපකාර වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සංකීර්ණ සාමණේරයන් වහන්සේටයි කියලා දැනගෙන මේ සංඝයා වහන්සේලාට කිව්වා හොඳයි ඔය නමල යන්න, මේ අපේ සැරියුත් නමත් හමුවේගෙන යන්න. තමන්ගේ වැඩිමහල් සොහොයුරු, ඒ කියන්නේ මේ ශාසන සොහොයුරු සැරියුත් නමත් හමු වෙලාම යන්න කියලා. ඒ සංඝයා වහන්සේලාත් සැරියුත් ස්වාමීන් වහන්සේ ළඟට කිව්වා බුදු පියාණන් වහන්සේ අපිට මෙන්න මෙහෙම කිව්වයි ඔබ වහන්සේ හමු වෙලා යන්න කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ ආවර්ජනා කළ බැලුවා බුදුරජාන් වහන්සේ අදහස් කළ කාරණේ පෙන්ලා මේ සංඝයා වහන්සේලාගෙන් අහන ඔය ආයුෂ්මතුන්ලට ඉන්නවද මේ සාමණේර නමක් එක්කගෙන යන්න. එතකොට කියනවා මොකටද මේ අවත්නේ මේ අපට සාමණේර නමක් මේ කැලේ ඉන්නකොට මේ සාමණේර නමක් එක ගියොත් අපට පරිබෝධයක් වෙනවායි කියලා, කරදරයක් වෙනවායි කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ අවස්ථාවේ ප්‍රකාශ කළා නෑ ඇවැත්නි ඒ මේ නම නිසා මේ මගේ මේ සංකිච්ච සාමණේර නම එක්කගෙන යන්නේ මේ සංකිච්ච සාමණේර නම ගියොත් ඒ නම නිසා ඔය කට්ටියට පලි බෝධියක් වෙන්නේ නැතේ ඔය කාණ්ඩේ නිසායි පලි බෝධියක් වෙතොත් මේ සංකිච්ච සාමණේරයන්ට වෙන්නේ කියලා ඊදෙට නමුත් හේතුව විශේෂයෙන් කිව්වේ නැහැ ඉතින් මේ සංඝයා වහන්සේලා කැමති වෙලා මේ සංකිච්ච පොඩි හාමුදුරුවොත් එක්ක පිටත් වුණා චාරිකාවේ ගිහිල්ලා මේ 31 නවම ඈත ප්‍රදේශයක විශාල ඒ ගමකට වැඩියට පස්සේ අර සාමාන්‍යයෙන් මේ විදිහට වස් කාලය ගත කරන සංඝයා වහන්සේලාගේ සිරිත්වලට අනුව ඒ ප්‍රදේශ ශ්‍රද්ධාවන්ත මිනිසෙයින් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා කොහෙද වඩින්නේ කියලා අහුවාම අපි මේ පහසු තැනක් සොයාගෙන යනවා කියලා කිව්වහම මේ වචනේ ආශ්‍රයෙන් දැනගත්ත වස් කාලය ගත කරන්න තැනක් සොයමින් වඩිනවායි කියලා ඒ ශ්‍රද්ධාවන්ත මිනිසෙයින් ආරාධනා කළා හිටියා මේ වස් කාලයේ ස්වාමීන් වහන්සේලා අපිත් එක්ක මේ අපට අනුග්‍රහය වශයෙන් වැඩ හිටියොත් මේ ප්‍රදේශයේ අපටත් පොහොය අටසිල් රකින්න පුළුවන් කියලා ඒ විදිහට ඒ අය ආරණ්‍ය කොටසක අවශ්‍ය කුටි ආදිය සක්මන් මළු ඒ සියල්ල සම්පාදනය කරලා සංඝයා වහන්සේලාට වස් කාලය ගත කරන්න සැලැස්සුවා. සංඝයා වහන්සේලාත් ගමට පිණ්ඩපාතේ වැඩිනවා. ඔය විදිහට ඒ වගේම මේ වස් කාලයේදී උන්වහන්සේලා වස් කාලය ආරම්භයේදීම පතිකාවතක් කරගත්තා. අපි මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් කමටහන් අරගෙන යාවේ ඒක නිසා කවුරුවත් ප්‍රමාදව වාසය කරන්න එපා. අපි කවුරුත් දවසේ ඒ උදෑසන පිණ්ඩපාතේ යාම සඳහා හවස් වරුවේ තෙරුන් වහන්සේට උපස්ථාන කිරීමේ කියන අවස්ථාවෙත් ඇරෙන්න අනිත් හැම අවස්ථාවලකම අපි තනි තනිව භාවනා කරමු. යම්කිසි කෙනෙකුට හදිසි අසනීපයක් වුණොත් ගෙඩිය ගහන්න. එතකොට අපි කවුරුත් රැස් වෙලා ඒ නමට උදව් කරමු කියලා ඒ විදිහට යම්කිසි කතිකාවතක් කරගෙන භාවනා ආදිය දැඩිව කරනවා. ඉතින් එක දවසක්දා මේ පිණ්ඩපාතේ වැඩලා ආපසු වඩින අතරේ ගඟක් ළඟ පෙන් පහසු වෙලා ඒ වැලි තලාවෙම දානි වනදන්න සූදානම් වෙන අවස්ථාවේ ඒ ප්‍රදේශයේ එක්තරා දුගී මිනිසෙක් තමන්ගේ එක දුවණියක් කුගේ පිහිටෙන් ජීවත් වෙන මිනිසෙක් ඒ ප්‍රදේශයේ ටිකක් දුර්භික්ෂ බය කියන්නේ ආහාර හිඟයක් ඇති වුණාම කල්පනා කරලා වෙනත් දුවක් ඉන්න ළඟට යන්න ඕන කියලා එහෙම පිටත් වෙලා යන අතරේ මේ සංඝයා වහන්සේලා ඉන්නවා දැකලා දානි වනදන්න සූදානම් වෙන ඉන්න දැකලා එතෙන්ට ආවා. එතෙන්ට ඇවිත් බලන් ඉන්නකොට සංඝයා වහන්සේලා මේ මිනිසයාගෙන් කිඳ මන්ද කියලා අහලා කාරණේ කිව්වහම දැන් ඉතින් බොහොම බඩගිනි වගේ නේද පේන්නේ ආහාර ටිකක් ගන්න කියලා කොලයක් අරන් එන්න කිව්වා. සංඝයා වහන්සේලා තම තමන් වන්දන ආකාරයෙන් බත් පිඬ බැගින් මේ 39 අර කොලේට දාලා මේ මිනිසයාට කන්න දුන්නා. මේක අනුභව කරාට පස්සේ මේ මිනිසයා කල්පනා කරනවා මම මේ තරම් දුගී වැඩ කළා මහන්සි වෙලත් මේ වගේ රසවත් ආහාරයක් ලැබෙන්නේ නැහැ කියලා කල්පනා කරලා ඉස්සෙල්ල සංඝයා වහන්සේලාගෙන් අහනවා ස්වාමීන් වහන්සේලා අද විශේෂ ආරාධනාවක් එහෙම තිබුණාද නෑ උපාසකේ අපට විශේෂ ආරාධනාවක් නෑ හැමදාම මේ වගේ තමයි මිනිස්සුන් අපට දානය දෙන්න කිව්වහම කල්පනා කර දැන් ඉතින් මම මේ එහෙම යන්න වැඩක් නෑ මෙතනම ඔබ කැපකරුවෙක් වගේ උපස්ථාන කරගෙන ඉන්න ඕන කියලා හිතාගෙන සංඝයා වහන්සේලාගෙන් ඊට අවසර ඉල්ලුවා මත පිළිවෙත කරගෙන මම ඉන්නම් කියලා සංඝයා වහන්සේලාට ඊට අවසර දුන්නා. ඉතින් ඒ වගේම මේ මිනිස්සු බොහොම ඒ සංඝයා වහන්සේලාගේ හිත සතුටු වෙන ආකාරයට මත පිළිවෙත කරගෙන හිටියා. මාස දෙකක් ගත වුණාට පස්සේ නැවතත් අදහස ආවා තමන්ගේ අර දුවනිය බලන්න යන්න. ඊළාට කල්පනා කළා දැන් මම මේ සංඝයා වහන්සේලාගෙන් අවසර ඉල්ලුවොත් මට යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා නොකියාම පිටත් වෙලා ගියා. එහෙම යන අතරේ ඒ අතරමඟ කැලේ ඉන්න 500 දෙනෙක් සොරු ඒ කාලේ බොහෝ විට ඒ විදිහේ සොරුන් කණ්ඩායම් හැටියට කැලෑවල සිටිය බව සඳහන් වෙනවා. ඒ සොරු කැලෑවේ ඉන්න දේවතාවට යම්කිසි ආරාධනාවක් කරලා බලි පූජාවක් මිනිස් බිලියක් දෙන්න බාරයක් වගේ පොරොන්දු වෙලා හිටපු 7 වෙනි දවසේ කියලා කියනවා. ඒ 7 වෙනි දවසේ මේ සොර දෙටුවා ගහක් උඩට නැගලා කැලෑවට ඇතුල් වෙන කවුරුවත් ඉන්නවද කියලා බලනකොට මේ මිනිස්සු ඇිනවා පෙනුණා. ඊළඟට සොරුන්ට සංඥාවක් දීලා වට කරලා මේ මිනිස්සු ඇල්ලුවා. අල්ලලා බැඳා. හොඳට තදින් බැඳලා ඉවර වෙලා ඊළඟට ගිනි ගොඩක් ගහලා ආයුධ හැම සූදානම් කරන්න පටන් ගත්තා. මේ මිනිස්සු අහනවා මොකද මේ මෙතන ඌරන් මුවන් පේන්නේ නැහැ. මොකද්ද මේ ඔබ තුමන්ලා මේ මොකද්ද කරන්නේ? ගිනි මැලයක් ගහන්නේ මොකටද කියලා. එතකොට සොරු කියනවා අපි මේ විදිහට මිනිස් බිල්ලක් දෙන්න ආරාධනා කරලා ඉන්නේ දෙවියන්ට අපි ඒ බාරගෙනයි ඒක නිසා අද නුඹ මරලා ලේමස් වලින් බිල්ල දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ කියලා මේ මිනිස්සු බොහොම බයට තත් වෙලා ඊනාට කපටි නුවණ නිසා කල්පනා කළා කියලා එක්තරා උපක්‍රමයක් කිව්වා උපක්‍රමයක් හිතලා කියනවා මේ මම ඊටාත්ම කාලකන්ණි මිනිහෙක් නිකන් මේ ඉඳුල්පත් කාලා ඉන්න කෙනෙක් අර අහවල් තැන ඉන්නවා සංඝයා වහන්සේලා වංශවත් සංඝයා වහන්සේලා ශාක්‍ය කුලාදීන් ඇවිල්ලා පැවිදි වුණු අන්නේ සංඝයා වහන්සේ කෙනෙක් අරගෙන මේ බිල්ල දෙන්න දෙවියෝ වැඩියත් සතුටු වෙයි කියලා මේ සොරුත් කල්පනා කරලා කාරණිය ඇත්ත තමයි කියලා මේ මිනිස්සු නිදහස් කරලා එයාට ලවාම මඟ පෙන්වගෙන අර ආරණ්‍ය කොටසට ගියා. ගිහිල්ලා බලනකොට සංඝයා වහන්සේලා කවුරුවත් නැහැ. මොකද කියලා ඇහුවාම අර මිනිස්සු කාරණිය කතිකාවත දන්න නිසා කිව්වා මෙන්න මෙහෙම මේ දැන් ගෙඩිය ගහන්නේ. එතකොට සංඝයා වහන්සේලා රැස් වෙයි කියලා. අන්න එතකොට ඒ හොර දෙටුවම ගෙඩිය ගැහුවා. සංඝයා වහන්සේලා 39 ඇවිල්ලා ඒ ගල් ආසන මත ඉඳගත්තා. ඉඳගෙන ඇහුවා අර මහතෙරුන් වහන්සේ ඇහුවා කවුද මේ ගෙඩිය ගැහුවේ කියලා. සොර දෙටුව කිව්වා මමයි ස්වාමීනි කියලා. මොකද කියලා ඇහුවාම කිව්වා අපි මේ මිනිස් බිල්ලක් දෙන්න පොරොන්දු වෙලා ඉන්නවා. මේ සංඝයා වහන්සේලාගෙන් කෙනෙක් අරගෙන යන්නයි අපි ආවේ කියලා. එතකොට මහතෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් මේ සහෝදර පිරිසකට යම්කිසි ප්‍රශ්නයක් වගකීමක් පැවරුණාම ඒක ඉෂ්ට කරන්න ඕනේ ඒ ප්‍රධානියයි වැඩිහිටිම කෙනයි. ඒක නිසා ආයුෂ්මතුන් වහන්සේලා හොඳට අප්‍රමාදීව බණ භාවනා කරන්න. මම ආයුෂ්මතුන්ලාට ජීවිතේ පරිත්‍යාග කළා. මම යනවා මේ සොර පිරිසත් එක්ක ඒ කාරණේ ඉෂ්ට කරන්න කියලා. එතකොට මේ මහතෙරුන් වහන්සේම ප්‍රකාශ කරාම තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන ප්‍රතිඥාව දුන්නාම දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා වැඩිහිටි සහෝදරයෙකුට එන ප්‍රශ්නය බාල සහෝදරයටයි අයිති විසඳන්න. ඒක නිසා ස්වාමීන් වහන්සේයි මේ අනිත් ආයුෂ්මතුන් වහන්සේලායි හොඳට බණ භාවනා කරගන්න. මම යනවා මගේ ජීවිතේ පූජා කරන්න. ඉතින් මේ විදිහට අර 39ම වැඩිහිටි ක්‍රමයට තම තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා යන්න සූදානම් වුණා. අවසානයේදී අර සංකීර්ණ පොඩි හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේලා ඔක්කොම නවතින්න මම යන්නම් ස්වාමීන් වහන්සේලාට ජීවිත පරිත්‍යාග කළා. එතකොට ඔක්කොම මේ මහතෙරුන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා අපි ඔක්කොම ගිහිල්ලා මරණයටපත් වුණත් ඔය පොඩි ආයුෂ්මතුන් නම් යවන්න ඉඩ දෙන්න බෑ මොකද කියලා අහුවාම කියනවා ඔබ වහන්සේ මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ ගෝලයා අපට ලොකු නිග්‍රහයක් ගර්හාවක් එනවා. අපි මේ පොඩි හාමුදුරුවෝ එක්කගෙන ගිහිල්ලා මේ හොරුන්ට බාර දුන්නයි කියලා කියන එක. ඒක නිසා අපට කොහොමටවත් යන්න දෙන්න බෑ කියලා කිව්වා. එතකොට සංකීර්ණ ස්වාමීන් වහන්සේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේලා මගේ උපාධ්‍යාන වහන්සේලා ළඟට යව්වෙත් මගේ උපාධ්‍යාන වහන්සේ මාමිහාට ඔබ වහන්සේලා සමග යව්වෙත් මෙන්න මේ කාරණය සඳහා. ඒක නිසා මට යන්න දෙන්න කියලා අවසර ලබාගෙන මගේ යම් වරදක් සිදු වෙලා තිබෙනවා නම් සමාව වෙන්න කියලා සමාව කරගෙන පිටත් වුණා. එතකොට අර සංඝයා වහන්සේලාට විශාල සංවේගයක් කොටිම කියතොත් මේ කඳුළු වෙන තරම් ඒ කනගාටුවක් ඇති වුණා. මේ පොඩි හාමුදුරුවෝ Taman වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා යාම ගැන සංකීර්ණ ස්වාමීන් වහන්සේ විදිහට යන්න සූදානම් වෙනකොට මහතෙරුන් වහන්සේ මේ සුරුංගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අනේ මේ පොඩි හාමුදුරුවෝ බය වේවි ඔය ගිනි මැල බල ගහලා පේන්න ඒවා කරනකොට ඒ ආයුධ හැම සූදානම් කරනකොට ඒක නිසා පොඩි හාමුදුරුවෝ පැත්තකින් ඉඳවලා ඒ කටයුතු කරන්න කියලා විශේෂ ඉල්ලීමක් කළා. සොර දෙඩුවත් ඒ කිව්ව ආකාරයට අර සංකීර්ණ ස්වාමීන් වහන්සේ පොඩි හාමුදුරුවෝ පැත්තකට ඉඳවන්න සලස්සලා හොඳ හැටි ගිනි මැලයක් එහෙම ගහලා ආයුධ හැම සූදානම් කරගෙන සොර දෙටුව ඊළඟට කඩුවත් අරගෙන ඇවිල්ලා අර සංකීර්ණ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා හිස වටේ කරකවලා පාරක් ගැහුවා ශරීරයට. ඒ ගහනවත් එක්කම කඩුව දෙකට නැවිලා ඒ මුහාතේට මුහාත වදින ආකාරයට දෙකට නැවිලා ගියා. ඉතින් මේ සොරදෙටුව කල්පනා කරා මොකක් හරි මේ ගැසීමේ වරදක් වෙන්නේ නැtei කියලා. ඒක හොඳට ආයෙත් දිග ඇරලා තව පාරක් ගැහුවා. ඒ පාර කඩුව අර තල්කොලයක් ඇඹරිලා එන්න වගේ කෙළවරේ ඉඳලා ඇඹරිලා ඇඹරිලා ඇවිල්ලා කඩු මිට දක්වාම ගුලි ගහලා ආවා. මේක සොර දෙකුව පුදුම වුණා. කවදාවත් මේ විදිහ දෙයක් වෙලා නැහැ. මම මේ තරම් කාලයක් මේ කඩුව පාවිච්චි කළා. මොකද්ද කියන මේ පණ නැති කඩුව පාව මේ පොඩි හාමුදුරුවන්ගේ ගුණ දන්නවා. මම තමයි දන්නේ නැත්තේ කියලා පාමුලේ වැඳ වැටිලා සමාව ඉල්ලලා ඊළඟට කියනවා ස්වාමීනි මොකද මේ වෙන අය නම් මෙච්චර කාලයක් මේ කැලේට එන මිනිස්සු අපි දැක්කහම අපි පිටිස දැක්කහම බය තැතිගැන්මටපත් වෙලා ඉන්න එකේ ඔබ වහන්සේ මේ තරම් සංසුන්ව ඊටාත්ම ප්‍රසන්න මූණකින් ඉන්නේ මොකද කියලා ඇහුවා. ඒ අවස්ථාවේ සංකීර්ණ ස්වාමීන් වහන්සේ ධානයෙන් නැගිටලා මොකද අර ඒ පොඩි හාමුදුරුවෝ එතන ඉඳගත්තේ නිකන් නෙමෙයි ධානයට සම්වැදිලායි. ඒ 이르දි පරාතිහාර්ය බලයකින් මේ මේක කෙරෙන්නේ. ඉතින් උන්වහන්සේ ඊළඟට ප්‍රකාශ කළ ධර්ම දේශනා වශයෙන් මේ ගාථාවල කියවෙන අර්ථයයි අපි මේ සඳහන් කරන්නේ. සොර දෙටුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ ආමන්ත්‍රණය කරනකොට ගම් දෙටුව කියලායි කියන්නේ. ගම් දෙටුව යම් කෙනෙකුට තණ්හාවක් බලාපොරොත්තුවක් එහෙම නැත්නම් ඒබඳු කෙනාට චෛතසික වශයෙන් මරණය පිළිබඳව චෛතසික දුකක් ඇති වෙන්නේ නැත. තණ්හාව ඉවත් කළ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට මරණය කියන එක හරියට හිසේ තියෙන බරක් බිම තැබුවා වගේ සතුටට කාරණයක් මිසක් බයක් ඇති වෙන දෙයක් නෙවෙයි කියලා ඒ විදිහට ධර්ම දේශනා කළා. ඒ කාලේ පැහැදිලා මේ සොර දෙටුව අනිත් අයගෙන් අහන දැන් ඉතින් අපි මොකද කරන්නේ කියලා. ඔබතුමා මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට මේ සොර දෙටුව කියනවා මේ වගේ අප්‍රාතිහාරයක් දැකලා මට නම් ගිහි ජීවිතේ ඉඳලා වැඩක් නැහැ. මම මේ ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා. අනිත් අයත් ආර තියෙන 99 දෙනාම එකට එකඟ වෙලා ඒ ඔක්කොම සංකීර්ණ ස්වාමීන් වහන්සේගෙන් මේ පොඩි හාමුදුරන්ගෙන් පැවිද්ද ඉල්ලා හිටියා. ඉතින් අවස්ථානුකූලව මේ පොඩි හාමුදුරුවොත් කළේ ඒ අයගේ ඒ ඇඳුම් ඒ ඇඳගෙන හිටිය ඇඳුම්ම තඹ පාට මැටි වලින් පඳු ගෙහීමක් වගේ ඒ පාට ගන්වලා ඒ වගේම හිස කෙස් අර කඩු වලින්ම කෙස් බාලා ඒ අය 509 පැවිදි කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ දකින්න පිටත් වෙන්න කල්පනා කරන අතරම හිතුණා දැන් මා ගියාට පස්සේ ඉඳලාම අර සංඝයා වහන්සේලා බොහොම දුකෙන් නැති ඒ අයට හිත එකඟ කරගන්න බැරුව ඇති ගිහිල්ලා මම හමු වෙලාම යන්න ඕන කියලා ඔන්න අර අලුත් හාමුදුරුවෝ පස්සේ යෙදෙනත් එකතු කරගෙන මේ පොඩි හාමුදුරුවෝ අර 39 වැඩවාසය කරන ආරණ්‍යයට වැඩියා. එහෙම වැඩි අවස්ථාවේදී ඉතින් සංඝයා වහන්සේලා පුදුම වුණා. කාරණේ පැහැදිලි කරලා දුන්නා. මෙයා සොර දෙටුවා මට අනුතුරක් කරන්න උත්සාහ කරා. ඒක හරි ගියේ නැති නිසා මේ ශ්‍රද්ධාවෙන් මෙන්න මෙහෙම පැවිදි වුණා. දැන් ඉතින් ස්වාමීන් වහන්සේලා අප්‍රමාදීව බණ භාවනා කරන්න කියලා සංකීච ස්වාමීන් වහන්සේ අර අනිත් මේ දැන් ඉතින් පැවිදි වෙලා ඉන්න මේ පිරිසත් එක්ක සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කළා. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේත් ඈත මේ දැකලා මොකද සංකීච ලොකු ගෝල පිරිසක් එහෙම ලබාගෙන ඉන්නේ කියලා ඉතින් අර හොඳට සතුට ප්‍රකාශ කළා. ඉතින් ඒ කාරණේත් සංකීච ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින්න කියලා සරියුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ පිරිස යවුවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම අර විදියටම බුදුරජාණන් වහන්සේ සතුට ප්‍රකාශ කරලා අර සොර දෙටුවට ඔන්නේ නට ධර්මයක් වශයෙන් ප්‍රකාශ කළ කාරණේ තමයි දැන් මේ ගාථාවෙන් කියවුනේ. යෝච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායිනෝ. යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් දුස්සීලව සමාධියක් නැතිව ඊට වඩා එක දවසක ජීවිතය වටිනවා සීලවන්ත වූ ධ්‍යාන වඩන්නා වූ කෙනාගේ කියලා. ඒ විදිහට එතකොට ඒක අතුලින් අපට පේනවා අර පොඩි හාමුදුරුවන්ගේ ආදර්ශයක් ඒ සිල්වත්ව ඒ වගේම ධ්‍යාන ශක්තියෙන් යුක්තව ඒ ගත කළ ජීවිතය අනිත් පැත්තේ අර සොරුන් ගත කළ දුස්සීල ජීවිතය. ඒක අනුව බුදුරජාණන් වහන්සේ අවවාදාත්මක දේශනාවක් කළා. ඒ ධර්මයේ කියවෙන හැටියට ඒක අහලා අර 500 දෙනා රහත් වුණා කියලා කියනවා. කෙසේ හෝ නිවනට උපකාර වුණා. එතකොට මෙන්න මේකයි මේ කථාන්තරයේ හැටියට තිබෙන්නේ. අර නිධාන කතාවත් මේ ගාථාව දේශනා කරන්න හේතු වුණ අවස්ථාව හැටියට පොතපතේ තියෙන්නේ. ඕකයි සංකීච්ච ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති බොහොම ශාසනීය වටිනා සිද්ධියක්. ඉතින් මේක තුලින් අපි අර වෙනදා වගේ මේකෙන් ගත හැකි විවරණ වශයෙන් ගත යුතු කාරණා මතු කර ගන්න බලමු. පළමුවෙන් අපි හිතමු මේ සංකීච්ච ස්වාමීන් වහන්සේගේ මේ උත්පත්තිය ගැන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා ජාති කියලා කියන්නේ උත්පත්තියයි උපත දුකක් කියලා. නමුත් උපත දුකක් කියලා සාමාන්‍යයෙන් ගිහි පින්නතුන් පිළිගන්න කැමති නැහැ. කොයිතරම් ඒ දරු සම්පත කියන සංකල්පය තුලින් ඒක බැහැලා යනවා. නමුත් මෙතන පේනවා දැන් සාමාන්‍යයෙන් ස්වාභාවික අන්දමින් දරුවකු බිහි වෙන්නේ නැති වෙනකොට නොයෙකුත් සැත්කම් ආදීන් මවට බොහොම දුක් වේදනා සහිත අවස්ථාවල් ඇති කරලා දරුවකු බිහි වෙනවා. මේක ඊටත් වඩා මහා ආශ්චර්යවත් බිහිවීමක්. මේක ඇත්ත වශයෙන්ම ගිනි ගොඩක් මැද උපත සිදු වුණා. එතකොට ගිනි ගොඩක් මැද නම් කෙනෙකුගේ උපත සිදු වුණේ ඊට වැඩිය තවත් ඉතින් සංවේගජනක දෙයක් නැහැ. ගිනි ගොඩකින් බේරිලා ඒ උපත සිදු වුණේ මහා ආශ්චර්යවත් උත්පතක් ඒක. ඉතින් ඒක ඒ සංකීච ස්වාමීන් වහන්සේගේ අතීතයේ අපිට හිතා ගන්න තියෙන ඒ සියල්ලටම හේතුව සාධක අපි දන්නේ නැහැ. බුද්ධ ඥානයටයි ඒවා පේන්නේ. මහා පුණ්‍ය ශක්තියක් එක්කම යම්කිසි මහා අකුසලයක්ත් තියෙන්න ඇති. ඒකමයි අර කුල પરම්පරා හතක් දක්වා දුගී වෙනවා කියලා කිව්වේ ගිහි වහිටිසෝ. කොයි හැටි නමුත් එතන දක්වන්නේ අර ධර්මතාවක් හැටියට පස්චිම භවික සත්වයේ කිසිම ආකාරයකින් මරන්න බෑ කියලා කියනවා. රහත් නොවි මැරෙන්නේ නැහැ. අන්තිම ආත්ම භාවය නම් කෙනෙක් ලබලා තිබෙන්නේ. ඒ විදිහේ ධර්මතාවක් නිසා ඒක සිද්ධ වුණේ. ඉතින් ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ ඊළඟට තියෙන අපට වැදගත් කාරණිය තමයි අර බුදුරජාණන් වහන්සේ ඒ වගේම දැන් අර තච පංචක කර්මස්ථානින් මේ කුඩා ස්වාමීන් වහන්සේ කුඩා දරුවා රහත් වීම කියන එකත් බොහෝ විට ඔය මහා පින්වන්ත අයගේ අරහත්ත්වය පිළිබඳව සඳහන් වෙන සත්‍යවිරි දිවියේදීම කියලා කියන්නේ එක්තරා අර කුඩා ඊටාම ලාභාලාභදී ඉඳලා යන්තම් එක්ක තේරෙනා වගේ වයස් ප්‍රමාණයයි. ඒ අවස්ථාවේදී ඒ අරතරම් සරල කමටහනක් කෙස් ලොම් නියදත් සම් මේවා මේ සාමාන්‍ය ලෝකයා හැඩ වැඩ කරගෙන තමන්ගේ රූප ශෝභාව හැටියට සලකන එහෙම නැත්නම් රූප ස්වභාවට එකතු කරගන්න දේවල් හැටියට හිතන දේවල් හිතන ශරීරාංග. නමුත් ඒවත් බුදු පියාණන් වහන්සේ මේක පින්නතුන් දන්නවා දෙතිස් කුණප කොට්ටාසවල මුලටම එන දේවල් මේ කෙස් ලොම් නියදත් සම් ඒක ඒ කමටහන මෙනෙහි කරමින් තමන්ගේ හිසේ කෙස් ටික ඉවත් වෙනකොට අර කුඩා දරුවට මේ අර අරහත්ය ලබා ගැනීමට තරම් පුදුම විදියේ සසර කලකිරීමක් තුලින් විදර්ශනා ඥාන පහළ වෙලා ඒ தත්ත්වය උදා වුණු බවයි අපිට මේ කථාන්තරය ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ධර්ම ප්‍රාතිහාර්යයි. ඊළඟට අපි කල්පනා කරලා බලමු. දැන් අපි කිව්වා බුදුරජාණන් වහන්සේටත් සරියුත් ස්වාමීන් වහන්සේටත් මේ අනාගතේ වෙන්න තියෙන සිද්ධිමාලාව පෙන්වනු බව. ඒ කියන්නේ සංකිච්ච ස්වාමීන් වහන්සේ යැව්වෙත් විශේෂ අර්ථයකින්. අර්ථිස්නමට යම්කිසි උපද්‍රවයක් වෙනවයි අර දුගී මිනිසයා නිසා. නමුත් එහෙම උපද්‍රවයක් වුණත් වෙන තැනකට යන්නේ නොකිය බුදු පියාණන් වහන්සේ යැව්වේ මොකද? මේක ඇතුලේ යම්කිසි ධර්මතාවක් තිබෙනවා. මේ සංවේගජනක සිද්ධි මාලාව ඒ කියන්නේ අර සොරමුල ඇවිල්ලා සංඝයා වහන්සේලා 39 ගෙන් කෙනෙක් ගෙනියන්න උත්සාහ කළ අවස්ථාවේදී ඒ ඇති වුණු සංවේගය සංඝයා වහන්සේලාට ඇති වුණු සංවේගයත් ඒ වගේම උන්වහන්සේලා කළ ජීවිත පරිත්‍යාගයත් ඒ දෙක ඇත්ත වශයෙන්ම නිවනට උපකාර වෙන්නේ නැති 39 ගේ ඒකත් බුදු වැසට පෙනුණා. ඒ වගේම සංකීච්ඡ ස්වාමින් වහන්සේගේ ධර්ම ශක්තිය ඒ වගේම අර සොරමුල පැවිදි වෙන බව මේ කාරණා ටික බුදු වැසට පෙන්ලා වෙන්න ඕන. ඒ 39ට අර ප්‍රදේශයට යන්න අවසර දුන්නේ. ඊළඟට දැන් අපි අර මුලදීම ප්‍රකාශ කළ කාරණයට සාධකයක් මේ කථාන්තරින් ඉබේම කියවුණා. ඒ කියන්නේ අපි කියවනේ අර ආපදාවකදී විපත්ති අවස්ථාවකදී තමයි කෙනෙක් සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ හැසිරෙන ආකාරයෙන්. දැන් මෙතන අර දුගී මිනිසයා අර කන්ට දෙන අත හපා ගන්නා වගේ තමගේ ජීවිතය බේරා ගැනීමට තමන්ට උදව් කළ සංඝයා වහන්සේ නමක් බිල්ලට දෙන සූදානම් වුණා. ඒක එක පැත්තකින් ඒ දුර්ජනයෙකුගේ පැවැත්ම පෙන්වුම් කරන එකක්. අනිත් පැත්තෙන් අපිට පේනවා 39 ක්‍රියා කළ ආකාරය. දැන් මේ බඳු අවස්ථාවක් වහාම ජීවිත පරිත්‍යාගය පිළිබඳව සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්නේ ඒ ලොකු ලොකු මහතෙරවරු ඒ ලොකු කම් නායකකම් තියාගෙන පණ බේර ගන්නවා අනිත් අය බිල්ලට දීලා. ඒකයි සාමාන්‍යයෙන් සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ දකින්න ලැබෙන්නේ. නමුත් මෙතන මේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ඇත්ත වශයෙන් මේ අය රහත් වෙලක් නැහැ. නමුත් මේ බුදු කාලයේ හිටිය ඇතම් උදාර මෙතන කියවෙන්නේ මේ 39 එක මවකගේ දරුවොත් නෙවෙයි. ඒ වගේම රහත් වෙලක් නැහැ. නමුත් ඒ තරම් උදාර ගුණ සම්පන්න සංඝයා වහන්සේලා 39 ප්‍රධාන ස්වාමීන් වහන්සේ තම අපිට පවරා ගත්තා මේ මරණේ. කොට ඒක අර සංඝස්ත විරයන් වහන්සේ තමන්ගේ වගකීම පිළිගත්තා වගේ. ඊළඟට අර අනුනායක එහෙම නැත්නම් දෙවෙනි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කල්පනා කර එක සංඝ උපස්ථානයක් හැටියට තේර උපස්ථානයක් හැටියට උන්වහන්සේට අයිති වැඩේ මමයි කරන්න ඕනි කියලා. ඊළඟට ඒ විදිහටම ඊට බාල සංඝයා වහන්සේලාත් ඒක තමන් පිට පවරගත්ත. මේක ඉතාමත්ම ආදර්ශවත් සිද්ධියක්. ඒක තමයි අන්න සත්පුරුෂ ගුණය. සත්පුරුෂෙක් ඒ ආපදා අවස්ථාවේදී අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන බව මේ කථාන්තරින් හොඳට පැහැදිලි වෙනවා. ඒක ඉතාම වටිනා දෙයක්. අපි අපේ ජීවිතයට ඒ විදිහ අවස්ථාවලදී ක්‍රියා කළ යුතු අන්දම අපි කල්පනා කරන්න ඕන ධර්මානුකූලව. මේක හොඳ ආදර්ශයක් කියලා අතින් බලනකොට. ඉතින් ඒ වගේම තමයි දැන් මේක අනිත් පැත්තට තවදුරටත් කල්පනා කරලා බලනවා නම් මේක තුල තියෙන තවත් ගැඹුරුම ධර්මකාරණිය තමයි අර කුඩා සංකීච්ඡ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ කාරණිය. ඒ කියන්නේ රහතන් වහන්සේට මරණය පිළිබඳ බයක් නැත. ඇත්ත වශයෙන්ම මොකද මරණය පිළිබඳ බයක් නැත්තේ? මරණය ජය අරගෙන තියෙන නිසා. ඒ මරණය ජය ගත්තේ අර විදියට කඩුවනවල දාලා නෙවෙයි. තමන්ගේ මේ සසරෙට තියෙන බැමි කකු මේකට සසරෙට තියෙන බැමි ඒවා අනිත් පැත්තට නවල ඉවරයි. ඒකෙන් තමයි අර කීන සංයෝජන කියලා කියන්නේ සංයෝජන කියලා කියන දස ආකාරයක බැමි වලින් මේ සසරෙට අපි මේ බැඳිලා ඉන්නේ සාමාන්‍ය ලෝකයා බැඳිලා ඉන්නේ. එතකොට මේ බැමි අනිත් පැත්තට හරවලා තමයි මේ රහත් බව ලබන්නේ. ඒ කියන්නේ ඒවා ක්ෂය කර නැති කරා. අන්න ඒක නිසා තමයි මරණයට බය නැත්තේ. කොටින්ම මේ නිවන කියලා කියන්නේ අමෘත කියලා කියන්නේ අමුතු ලෝකයක ලැබෙන පාණයක්වත් අමුතු සදාකාලික පැවැත්මක් නෙවෙයි. මෙන්න මේ මිනිස්යා තුළ මේ සත්වයා තුළ තණ්හාවත් අවිද්‍යාවත් නිසා ඇති කරගෙන තිබෙන මමයේ මාගේ කියන හැඟීමත් එක්කම යන මරණය පිළිබඳ බයයි. එතකොට අර තණ්හාව අපේක්ෂාව තණ්හාවන් අපේක්ෂාවන් නැති කරගන්නකොට ඒ මරණ බයත් නැති වෙනවා. අන්න ඒකයි මේ ධර්මයේ ගැඹුරුම කාරණය. ඒකත් මේ සංකීච්ඡ ස්වාමීන් වහන්සේගේ වචන වලින් හෙළි වෙනවා. ඉතින් අන්නේ අපි දැන් මේ ධර්ම දේශනාවකම අපි අවසාන කොටස මෙන්න මේ ධර්ම විග්‍රහ ආදියට අපි යොමු කරන නිසා මේ අවස්ථාවේ කල්පනා කරලා බලන්න ඕන. මේ අර රහත් වීමට උපකාර වෙන හැටියට අපි සඳහන් කළා අර සංඝයා වහන්සේලා 39ට තමන්ගේ ජීවිත පරිත්‍යාගයත්, ඒ කියන්නේ ජීවිත පරිත්‍යාගය කියලා කියන්නේ ජීවිත ආශාව අතහැරීම, ජීවිත ආශාව අතහැරීම, මේ සියලු උපදීන් කියලා කියන සියලු කෙලෙස් මේ පංචස්කන්ධේම අතහැරීමේ පෙරහුරුවක් වුණා ඒ 39ට. එතකොට ඒ ධර්මතාව අනුවම තමයි මේ පොඩි සංකීච්ඡ ස්වාමීන් වහන්සේ අර හිසකෙස් බාන අවස්ථාවෙම සියලුම කෙලෙස් බැමි ඉවත් කරලා සසරට ඇති බැමි ඉවත් කරලා අමෘත මහා නිර්වාණය කියලා කියන යමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තේ. එයින්ම මරණ බය නැති කරගත්තා. ඒක නිසායි අර සොර දෙටුවා කඩුව අරගෙන එන අවස්ථාවේ කිසිම බයක් පෙන්වුවේ නැත්තේ. ඉතින් මේ නිවන පිළිබඳව අපි කල්පනා කරලා බලනකොට මේ කිසිම ශාසනයක කිසිම ශාස්ත්‍රයක ප්‍රකාශ නොකළ ආකාරයට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ නියම විමුක්තිය. දැන් මේ සංකීර්ණ සාන්නාසය තවදුරටත් අර සොර දෙරුවට කිව්වේ මේක මේ හිසේ තිබෙන බර ගොඩක් අතහරිනවා වගේ කියලා රහතන් වහන්සේට මරණය කියන එක. මොකද ඒ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා මේ බර බිම තැබූ කෙනෙක් කියලා. ඕහිත භාර කියන වචනය යොදනවා. පංචස්කන්ධ බරයි. මේ බර හැටියට දක්වන්නේ පංචස්කන්ධ බරයි. මේ පංචස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? මේ පිනතුනේ සාමාන්‍ය වශයෙන් අහලා ඇති රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේවා හැබැයි එකක්වත් එකක් නෙවෙයි, ගොඩක්. ස්කන්ධ කියලා කියන්නේ ගොඩක්. මේ අපි මේ මගේ රූපයයි කියලා අපි මේ පින්තූරයක් එහෙම අරගෙන අනිත් ඇයට පෙන්වන්නේ මේ මගේ රූපයයි කියලා. නමුත් ධර්මානුකූලව මෙතන කියන්නේ මේක රූප ගොඩක්. ඒ වගේම තමයි වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර කියලා ඒ අර අපි චේතනා ආදී වශයෙන් නැති කරගන්න ක්‍රියාත්මක සිතිවිලි මාලාව, ඒකත් ගොඩක්. ඊළඟට විඥාන, අපි මේ මගේ හිතේ කියලා කියන එකත් හිතිවිලි ගොඩක්. ওই විදිහට ගොඩක් හැටියටයි ධර්මයේ දැක්වෙන්නේ. මේ ගොඩවල් පහ හැදෙන්නේ කොහොමද? අන්න ඒක ගැනත් අපි ටිකක් කෙටියෙන් හරි සලකලා බලමු. අපි එක එක කෙනාගේ අවබෝධ මට්ටමේ හැටියට යමක් තේරුම් ගන්න පුළුවන් නිසා මේ පංචස්කන්ධයේ ස්වභාවයක් තිබෙනවා. මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා සාමාන්‍ය පුද්ගලයා, ධර්මඥානී ඇති පුද්ගලයා මේ සසර කරන්නේ පංචස්කන්ධයේ ගොඩ ගහගන්න එක. මේ ගොඩ ගහගන්නේ කොහොමද? මේ අපේ හැම දිනාටම තියෙන ආයතන හයක්. ආයතන කියලා කියනකොට මේ එදිනදා ජීවිතයේ නොයෙකුත් ආයතන සිහිගන්වෙනවා ඇති. ආයතන කියන වචනේ ආශ්‍රයෙන් බලනකොට ඒ වචනයට තරමක් සමානයි. බුදු පියාණන් වහන්සේ දක්වනවා ඇස, කන, නාසය, දිව, කය, මන කියලා ආයතන හයක් අපි හැමතෙම තිබෙනවා. ඒ ආයතන හය තුල කෙරෙන වැඩේ මොකක්ද? ක්‍රියාදාමය මොකක්ද? ඒ වයින් කෙරෙන්නේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා මේ ශරීර කූඩුව පිනවීම සඳහා, පවත්වා ගැනීම සඳහා නානාවිධ ඒ අරමුණු ඔස්සේ සිතිවිලි රාශියක් ගොඩ ගහ ගන්නවා. ඇසෙන් දකින රූප ආශ්‍රයෙන්, ඒ වයින් එන වේදනාවල් නිසා, ඒ වේදනාවල් වලින් දෙන සංඥා අනුව ඒවා පිළිබඳව නොයෙකුත් බලාපොරොත්තු විතර්ක ඇති කරගෙන ඒවා වෙනමයි, මම වෙනමයි කියලා ওই විදිහට සලකන විදිහේ සිතිවිලි මාලාවක් ගමන් කරනවා. මේකේ ආයතනයක් ආශ්‍රයෙන් අපි මේ ඇහැ ගැන කිව්වා වගේ අනිත් ඒවා ගැනත් හිතන්න ඕන. කණින් ශබ්දයක් අහලා ඉතින් ඊළඟට ඒ කණේ අනුවත් හොඳ සින්දු ශබ්දයක් නම්, සින්දුවක් නම් ඒ කණුව ඇල්මක් ඇති කර ගන්නවා. වේදනාව අනුව ඊළඟට ඒක පිළිබඳව යම් යම් විතර්ක සිතිවිලි ඇති කර ගන්නවා. ඊළඟට දැන් මම අහවල් දවසේ ආවලාගේ සින්දුව ඇහුවා. ඒ විදිහේ සින්දුව ඇහු කෙනෙක් මම. අනිත් ඇයට ඒ සින්දුව අහන්න ලැබුණේ නැහැ. ওই විදිහට ඉතින් ඒක හිතේ තැම්පත් වෙනවා. ඔන්න ওই විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා පංචස්කන්ධයේ ගොඩනැගෙන ආකාරය. මේ නිරන්තරයෙන්ම මේ ලෝක සත්වයා, සංසාරයේ ගත කරන සත්වයා මේ ගොඩවල් පහ එකතු කරනවා. මේ එකතු කරන ආකාරය කෙටියෙන් දක්වනවා නම්, මේක සියුම් වශයෙන් දක්වන්න පුළුවන්. කෙටියෙන් දක්වනවා නම් මෙහෙම කියන්න පුළුවන්. මේ අපේ අත්දැකීම් වලට අපි මේ අත්දැකීම් ගොනු කරලා මේවා මෙන්න මේ පාළි වචනේ මේ විදිහට යොදනවා. ඒතං මම, ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තා. මෙය මගේයි, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි. ඔය තුන් ආකාරයකින් මේවා පිළිබඳව අපි සිතන බව බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඒ තුන් ආකාරය හඳුන්වන්නේ තණ්හාව, මානය, දෘෂ්ටිය හැටියට. තණ්හා වශයෙන් හිතනවා මේක මගේයි කියලා. ඒතං මම. ඊළඟට මාන වශයෙන් සලකනවා ඒසෝ අහමස්මි, මේක මේ මමමයි. ඊළඟට ඒසෝ මේ අත්තා, මේක තමයි මගේ ආත්මය. දැන් අපි ඡායාරූපයක් ගැන කිව්වනේ. ඉතින් ඡායාරූපය ලක්ෂණ නම් තමන් ලස්සනයි කියලා හිතනවනේ කවුරුත්. මේක මගේ. ඡායාරූපයවත් දෙන්න කැමති නෑ. මේක බොහොම පරිස්සම් කරගන්න බලනවා. ඒතං මම. ඊළඟට ඒසෝ අහමස්මි, මේ ඉන්නේ වෙන කෙනෙක් නෙමෙයි, මම. ඒසෝ අහමස්මි, ඒසෝ මේ අත්තා, ඉතින් මේකම තමයි මගේ ආත්මය. අපි හැඳුනුම් පතකට වුණත් අපේ ඕනම මේකට අපි ඉදිරිපත් කරන්නේ. අනිත් දේවල් ගැන අපි කියන්න ඕනේ නැහනේ. අපේ ජීවිතයේ වටිනා අවස්ථාවල් සිහිපත් කර දෙන්න අන්න අර ඡායාරූපය අහවල් තැන ඉන්නේ මම. ඒ මම. අර ඊට මෙහා ඉන්නේ අහවලා. ওই විදිහට අන්න මම මේ පොඩි උපමාවක් කිව්වේ අපි එදිනදා තේරුම් ගන්න පුළුවන් විදිහටයි. ඔය අන්න ඇසෙන් ගත්තු ඒ අත්දැකීම් රාශිය, ඒතං මම, ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තා කියලා එකතු කරලා පොඩි බැඳලා අන්තිමට සීල් එකක් තිව්වා වගේ හැරියට. එකතු කරනවා වගේ තමයි තණ්හාවෙන්. මේවා පොඩි බැඳ ගන්නවා. හොඳට අඩු කර ගන්නවා මාන්නේ. ඊළඟට සීල් එක තියෙනවා ඒසෝ මේ අත්තා, මේක තමයි මගේ ආත්මය. මේ මගේ ආත්මයයි කියලා. ඔන්න ඔය විදිහට තුන් ආකාරයකින් අපි අත්දැකීම් ඒ විදිහට ග්‍රහණය කරාම අල්ලගත්තාම උපාදාන වශයෙන් තණ්හා වශයෙන් ඒවා පෙරිලා පෙරිලා ගිහිල්ලා ඒ අත්දැකීම තුල තියෙන රූප කොටස ගිහිල්ලා අපේ රූප උපාදානස්කන්ධ කියලා කියන ඒක එකතු වෙනවා. වේදනා කොටස ගිහිල්ලා එතන එකතු වෙනවා මගේ වේදනා ගොඩ කියලා. සංඥා ගොඩ එහෙම එකතු වෙනවා මේ මගේ සංඥා ගොඩයි. මගේ ජීවිතයේ අහවල් දවසේ අහවල් වැදගත් අවස්ථාවේ ඒ වගේ නයි ඉතින් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්නේ අපි හිතමු විවාහ මංගල අවස්ථාවක් වගේ දෙයක් නම් ඉතින් බොහොම ආඩම්බරයෙන් නේගත්තු ඡායාරූපය මේ ඉතින් ලොකුවට සලකනවා මගේ ඊටාත්ම වැදගත් අමතක නොවන අවස්ථාවේ ගත්තු මේ ඡායාරූපය තුල මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ ඇති කරගත්තු ඒ වේදනා සංඥා චේතනා ආදී සියල්ලම අන්න අර පංචස්කන්ධේ ඒ පුද්ගලයාගේ පංචස්කන්ධේ කොටස. ජීවිතය ගැන ආවර්ජනා කරලා බලනකොට මම මේ මාගේ කියලා කියන්නේ ඔන්න ඔය ටිකට. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන මේ එකක්වත් එකක් හැටියට ගන්න බෑ මේවා. මේ ඝන සංඥාවෙන් එකක් හැටියට ගත්තාද මේවා ඇතිව නැති වෙන ක්‍රියාදාම ගොඩක් ක්‍රියා මේ සංස්කාර. ඒකට නියම ධර්මානුකූල වචනේ සංස්කාර ගොඩක් විතරයි. මේ සියල්ලම සංස්කාර හැටියට සලකනවා. සකස් කිරීම ගොඩක් විතරයි. මේ අපි ශරීරය කියලා කියනවත් ඒකත් මොහොතක් පාසා මේක මේ වෙනස් වෙන මේ සකස් කිරීම ගොඩක් ආහාර පාන ආදීන් සන්තර්පණය කරමින් මේ ගෙන යන්නේ නොමැරි සිටීමට දරන ප්‍රයත්නයකට තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ කල්පනා කරලා බැලුවොත් නුවණින් නොමැරි සිටීමට දරන ප්‍රයත්නයක්. ඉතින් මේකට අපි මේ ගන්න ආශ්වාසය මම ගන්න හුස්මේ කියලා හිතන එකත් හුස්ම රැලි ගොඩක්. හෙළන හුස්මත් හුස්ම රැලි ගොඩක්. ගන්න ආහාරය පාන ආදී හැම එකක් ගැන හිතලා බැලුවත් ඒ හැම එකක්ම මේ ඇතිවීම නැතිවීම ගොඩක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එතනමයි අනිත්‍යතාව තියෙන්නේ. ඉතින් නමුත් මේක සාමාන්‍ය ලෝකයාට තේරෙන්නේ නැහැ. මේ වාර කිව්ව විදිහට එකතු කරලා පොදි බැඳලා ගොඩ ගහගෙන සංසාරයේ දිගින් දිගට යනවා. තසර වඩනවා, භවය වඩනවා. ඕකයි ලෝක ස්වභාවය. බුදු කෙනෙක්ම පහළ වෙලා මේක පැහැදිලි කරලා දෙන තුරු. නමුත් යම් කිසි කෙනෙක් දැන් මේකේ අනිත් පැත්ත මොකද්ද? දැන් මේක කොහොමද මේ ගොඩවල් ලිහා ගන්නෙ, ගොඩවල් අඩු කරගන්නෙ? ඒකත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. කමඨහනක් ඇටියට සලකනවා නම් මේ විදිහට කියන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ දැන් අර මුලදී කිව්වනේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා. ඒකටම දක්වනවා ගැලපෙන ආකාරයට න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්තා. එතන නයන්නයි වෙනස තියෙන්නේ. නයන්න ඉස්සරහට දානවා. ඕකයි ඉතින් අර විද්වතුන් අය උගතුන් තර්කයට නැගලා මේක තෝරන්න බලනවා. මේක තර්කයේ සඳහා දීපු එකක් නෙවෙයි ප්‍රායෝගික කාරණයක් සඳහා ප්‍රායෝගික විපත් විදර්ශනාව සඳහා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ පාඩයක්. එතකොට අපිට මේක ගන්න තියෙන්නේ න ඒතං මම මෙය මගේ නොවේ. එහෙම නැත්නම් මගේ කියලා කියන කීම වැරදි කියන එකයි මේක. න ඒතං මම න ඒසෝ හමස්මි මෙය මම නොවේ. මම වෙයි කියන එක වැරදි කියන එකයි. මෙය මම නොවේ කියන්නේ. ඊළඟට න මේසෝ අත්තා මෙය මගේ ආත්මය නොවේ. මෙතෙක් ගත්තු ඒ වැරදි දෘෂ්ටිය මෙය මගේ ආත්මය කියලා ගත්තු දෘෂ්ටිය ඒක වැරදි කියන එකයි න කියන වචنين හඟවන්නේ. ඔන්න ඔය ක්‍රමයට කෙනෙක් තමන්ගේ දර්ශනය සකස් කරගත්ත නම් විදර්ශනාත්මකව අන්න ඒතනත්තාගේ අර ගොඩ ගැසීම අඩු වෙන බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒවා එතන එතනම ලිහිලා යනවා. ලිහිලා යන්නේ සංස්කාර හැටියට දැකීමෙන්. ලිහිලා යන්නේ සංස්කාර හැටියට දැකීමෙන්. සංස්කාර හැටියට නොදකින තාක් මේක මමේ මාගේ කියලා ගන්නවා. අන්න අර විදිහට ගොනු කර එකතු කරලා පොදි බැඳලා සීල් තියලා ඒක දාගන්නවා මේ මම කියලා. ඒකයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ ටිකක් ගැඹුරු කාරණයක්. නමුත් අපි ලිහිල් කළ උපමා ආශ්‍රයෙන් දෙන්නේ. ඉතින් මේකම මේ තරම් ගැඹුරු දර්ශනයක් අරහත්ත්වෙරිදි දරුවා සත්‍යෙරිදි දරුවා පැවිදි වෙන අවස්ථාවේදී අර කෙස්ලොම් නියදත් කියලා අපි මේ කාටත් අපි මේ අලංකාර කරගෙන නොයෙකුත් විදිහ හැඩ වැඩ කරගෙන ලෝකයාට පෙන්눔 කළා මමත්වයේ තහවුරු කරගන්න උත්සාහ කරන ශෝබන හැටියට සලකන දේවල් ඒ පහ අහලයි අර පොඩි හාමුදුරුවෝ රහත් උනේ. කොහොමද ඒක උනේ? එකත් අපි ටිකක් විස්තර කරන්න බලමු. දැන් මේ පින්නතුන් කවුරුත් සතිපට්ඨාන සූත්‍රය හොඳට දන්නවා. ඇත්ත වශයෙන්ම මේ සතිපට්ඨාන සූත්‍රයේ කායගත සතිය පිළිබඳව තිබෙන ওই දෙතිස් ගුණ කොටස වලින් මුල් පහ තමයි මේ අපි ප්‍රකාශ කළේ. කෙස්ලොම් නියදත් සම්. ඒක ඇත්ත වශයෙන්ම අද පවා අලුතෙන් පැවිදි වෙන කුඩා සාමණේරක නමකට පවා ශාසන චාරිත්‍රයක් වශයෙන් දෙන පළමුවෙනි කමඨහනයි. ඇතම් කෙනෙකුට මේ කාලේ හැටියට කල්පනා කරලා බලනවා නම් ශාසන තත්ත්වය අනුව ඇතම් කෙනෙකුට මේක මේ මහාන ජීවිතයට ලැබෙන පළමුවෙනි කමඨහන අවසාන කමඨහන. ඒ තරම් තත්ත්වයකටයි දැන් ශාසනයපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් අපේ ප්‍රකට රහස්. කෙසේ නමුත් අපිට කියන්න තියෙන අතීතයේ මේ දෙන පළමුවෙනි කමඨහනින්ම පවා ඇතම් කෙනෙක් අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඒ තරම් මහා පින්වන්ත ශාසනයට හිත ඇතියා හිටියා. ඉතින් කෙසේ හෝ වේවා මේ පහ තුල තිබෙන ගැඹුර අපි කල්පනා කරලා බලමු. කෙස්ලොම් නිය දත්සම් දීර්ඝ කාලයක් සංසාරයේ අසුබ භාවනා වැඩ වූ අයට මේ අපි අලංකාර කරගෙන ලෝකයට ප්‍රදර්ශනය කරන කෙස්ලොම් නිය දත්සම් පවා පිළිකුල් බව ඉතාම ඉක්මනින් වැටහෙනවා. අර පොඩි දරුවාගේ අර කෙස් බාන කොට කල්පනා කරන්නේ නැති කෙස් සහිත මම දැන් ඉතින් කෙස් රහිත මම මේක තුල අර වුණු ස්වરૂපය පිළිබඳ වෙනස පවා ඒත් කෙනෙකුට අනිත්‍යතාව අනාත්ම ධර්මය ආදී තේරුම් ගන්න උපකාර වෙනවා. ඊළඟට අපි මේකට බුදු ගාණන් මහසී දීපු එක්තරා උපමාවක් තිබෙනවා. මේ පින්නතුණු සමහර විට අහලා ඇති. ඒ උපමාව පාළි වචනෙන් තියෙන්නේ මෙහෙමයි. ඔය දෙතිස් කුණ පොට්ටාස පිළිබඳව සඳහන් වෙන්න තැන මෙහෙම කියවෙනවා. ඔය බුදු පියාණන් මහසී මහ බුදුම උපමාවක් දෙනවා. යම්සේ ඇස් ඇති කෙනෙක් මුව විට දෙකක් ඇති මල්ලක් ඇරලා ඒ මල්ල තුල තිබෙන හල්වි මුම් මෑ සහල් ආදී ඒ ධාන්‍ය වර්ග මේ හල්ය මේ වීය මේ මුම්ය මේ මෑ ආදී වශයෙන් ඒ වායක එක ප්‍රත්‍යවේක්ෂා කරන්නේ යම්සේද ඒ ආකාරයටම මේ ශාරීරිය තුල ඇති සුණ පොටාස් කෙස්ලොම් නියදත් ආදී වශයෙන් ඒවා ගැන මෙනෙහි කරන්නේ කියලයි බණ පොතේ තිබෙන සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන්නේ. මේ උපමාව ගැන ටිකක් හිත යොදලා බලන්න. දැන් මෙතන කියවෙන්නේ මොහොිට දෙකක් ඇති මල්ලක් ගැනයි. ටිකක් හිතලා බලන්න මොහොිට දෙකක් ඇති මල්ල කියන්නේ දෙකොණ ඇරුණු මල්ල. දෙකොණ ඇරුණු මල්ල මල්ලක්ද? දෙකොණ ඇරුණු මල්ල මල්ලක්ද? හොඳට හිතලා බලනකොට නම් මල්ලක් නෙවෙයි. නමුත් මල්ලක් කියලා සාමාන්‍ය ලෝකයා සලකන්නේ නෑ අර සක්කාය දිට්ඨිය අනුව ගත්තු පුද්ගලයා. මේක ගොඩක් හැටියට ඝන සංඥාවෙන් ගන්න පුද්ගලයාට මේක මේ මල්ලක් නොවන බව පේන්නේ නෑ. මොකද ඒකට හේතුව අර ඇතිවීම නැතිවීම දෙක පෙනෙන්නේ නෑ. මේ ශාරීරිය තුම මොහොතක් පාසා ඊටාම ශීඝ්‍රයෙන් වෙන ඇතිවීම නැතිවීම දෙක දැකීමයි විදර්ශනාව කියලා කියන්නේ සියුම්ව දැකීමයි. ඒක හරියට දකින්න නොලබෙන තාක් මේක ඝන සංඥාවෙන් ගන්න. මේ මගේ රූපයයි, මගේ හුස්මයි, මගේ ආහාර ටිකයි. ඔය විදිහට මගේ හැටියට ගන්නවා. නමුත් මේ හැම එකක්ම පුදුම අන්දමින් ඒ අනිත්‍ය ධර්මයට යටයි. ඒක ඇතිවීම නැතිවීම සමූහයක් පමණයි. ඉතින් අන්න ඒක ඒ ඇතිවීම නැතිවීම කියන කාරණේ වටහා දෙන්නයි බුදු පියාණන් වහන්සේ මෙතන දෙකොණ ඇරුණු මල්ලක්, එහෙම නැත්නම් මොහොිට දෙකක් ඇති මල්ලක් හැටියට උපමා කළේ. ඉතින් මේ උපමාව ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මේක බුදු පියාණන් වහන්සේ මේ උපමාව දුන්නේ අපි මේ ගන්න ආහාර පාන ආදියට විතරයි කියලා. මොකද ඒක නම් ටිකක් හරි හිතා ගන්න පුළුවන්නේ ආහාර පාන ආදිය. ඒකත් ඉතින් ටිකක් වටරවුමක් ගහලායි ඒ පිට වෙන්නේ. ඒක පාට දැම්ම හැටි පිට වෙන්නේත් නෑනේ. ඉතින් ඒක නිසා තමයි අර අපි හිතන්නේ දැන් මේ භෝජන ශාලාවට එහෙම නැත්නම් හොටලෙට යන මමයි වැසිකිළියට යන මමයි දෙන්නම එකයි කියලා. ඒ දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා. හොටලෙට ගිහිල්ලා හොඳ ආහාරයක් අනුභව කරන මම ඒ වැසිකිළියට යන මමව නෙවෙන්න පුළුවන් ගිහිල්ලා එනකොට. නමුත් ඒව කල්පනා කරන්නේ පිළිඹෙන්නේ නැහැ. මේ ශරීරය තුල අන්නේ විදිය අවංක ගිරියක් වගේ අපි රවට්ටන මහා කවාකාර වැඩ කොටසක් තිබෙනවා. ක්‍රියාදාමයක් තිබෙනවා. ඒක නිසා අපි දැන් ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳවත් එහෙමයි. දැන් ඔය නවීන විදියට නම් කියාවි මේක මේ අපි ආශ්වාසයේ හැටියට ගන්න වාතය ඔය අම්ලකර වාතය ගන්නවා. ඒක අපි ඊළඟට අංගාරික ආම්ල පිට කරනවා කියලා කියනවා. මොකද්ද මේ? මේකත් අපි ධර්මානුකූලව කල්පනා කරලා බැලුවොත් අපි ගන්න වාතයට එකතු වෙනවා මේ ශරීරය කියන්නේ හරියට මේ දරසයක් වගේ නිතරම දැවෙන එකක්. මේ දැවෙන ශරීරයේ අඟුරු ගොඩත් අරගෙනයි මේ අපි ගන්න හුස්ම පිට වෙන්නේ. ඒකයි අංගාරික ආම්ල කියලා කියන්නේ. ඉතින් අපි මේ දෙන නිරුක්තිය සමහර විට මේ විද්‍යාත්මක නොවෙන්න පුළුවන්. නමුත් අපි මේ ධර්ම කාරණයක් මතු කරලා දෙන්නයි කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපි මේ ගන්න අර හොඳ මල් සුවඳක් වුණත් ඊළඟට පිට වෙන්නේ ශරීරයේ තියෙන විෂ වායුවත් අරගෙනයි. ඒ විදිහේ පරිවර්තනයක් වෙනවා. නමුත් අපි ඒර මම හුස්ම ගන්නවා මම හුස්ම හෙළනවා. ඒ විදිහටයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. ඉතින් ඒක අපේ අර ආහාර පානව පිළිබඳවක් නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස. ඊටත් ඈතට යනවා. දැන් කෙස්ලොම් නියදත් ගැන හිතලා බලමු. ඒ උපන්න අවස්ථාවේදී මුතුළු වෙන කෙස්ද තිබෙන්නේ. රාහුල් ජන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ පින්නතුන් කවුරුත් දන්නවා මේක වැඩෙනවා වැටෙනවා හැලෙනවා කපනවා ඔය විදිහ දෙයක් තියෙනවනේ. ඉතින් ඒ විදිහට මේ ශාරීරියේ හැම අංගයක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. එහෙම නැත්නම් එදිනෙදා මේවා පිළිබඳ යම්කිසි පරිවර්තනයක් වෙනස් වීමක් සිදු වෙනවා. ඒවා අපි අවිද්‍යාව තුලින් අපි අමතක කරනවා. මේක ගොනු කරලා අරගෙන මේ මම කියන මේ දෘෂ්ටියේ පීඨා සිටිනවා. ඒකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූපය මගේ වේදනා මගේ කියලා ඒ අධිට ගන්නෙ බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා දෙනවා. මේවා සංස්කාර ගොඩක් පමණයි. මෙතන තිබෙන අන්තිමට බලනකොට දෙයක් නැහැ. සකස් කිරීම, සූදානම් වීම, අරැඳීම් ගොඩක් විතරයි. අරැඳීම් ගොඩක් විතරයි මෙතන තිබෙන්නේ. ඒ වගේ අපි බොහෝ අවස්ථාවලින් මතක් කරලා දීලා තිබෙනවා අපේ මුළු මහා ජීවිතය අන්තිමට ආපහු හැරිලා බලනකොට කරපු දෙයක් නැහැ, ඉතුරු වෙන දෙයක් නැහැ. මේ නමුත් මේ මහා දුක්ඛදායක අරැඳීම් සමූහයක් පමණයි තිබෙන්නේ. දැන් කුසගින්නේ කියලා අපි ආහාරයක් ගන්නවා පැය කීයකටද? ඊළාට වතුර ටිකක් පානය කරනවාගත්තු හුස්ම කොච්චර වෙසුළු වෙලාවක්ද අපිට උපකාර වෙන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන් අර කලින් කිව්වා වගේ ජීවත් වීම කියලා කියන්නේ නොමැරී සිටීමට දරන නිරර්ථක ප්‍රයත්න රාශියක්. ඒක නිරර්ථක කියලා කියන්නේ ඉතින් අර අපි මරණයි කියලා හිතා ගන්න වෙලාවේදී. නමුත් ඊට කලිනුත් එක නිරර්ථකයි. ඒ නිරර්ථක භාවයයි බුදු පියාණන් වහන්සේ ශූන්‍යත්වය හැටියට පෙන්වුම් කරන්නේ. මෙතන ආත්ම තත්වයක් නැහැ. මේක මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ ඇතුළත ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒකට අපි මේ වග කියන්න සූදානම් වෙලා තියෙනවා. ඒකයි අර උපාදින්න කියලා කියන්නේ. බාහිර ලෝකයේ දේවල් යන අපේ වැඩි තැකීමක් නැහැ. මේ ශරීරයේ තිබෙන ධාතු හතර පමණට. ඒක නිසා තමයි අපි මේ වාතයේ කිපීම, වාපිත්තෙම් ආදී මේවා ගැන නොයෙකුත් අවේ වේද මහතුරු සොයාගෙන යන්නේ, වෛද්‍යවරු සොයාගෙන යන්නේ. පිටතේ තියෙන දේවල් ගැන ඒ තරම් තැකීමක් නැව නරක් වෙලා නම් අපි වීසි කරලා දාලා වෙන අලුත් දේවල් ගන්නවා. නමුත් මේ ශරීරයේ කැලී පුරුද්ද පුරුද්ද හරි. ලේ වෙන කෙනෙකුගේ දත් කූටම වෙන කොහින් හරි අරගෙන වකුගඩුව තවත් කෙනෙකුගේ, තවත් ඕන හදවතක් සමහර විට වෙන කෙනෙකුගේ. නමුත් ඒ මම, ඒ රෝහලින් පිට වෙන්නේ මමමයි, ඒ ගිය මමම. හිතේ තියෙන එකමයි. ඉතින් අන්න ඒ විදිහට මේ කැලී පුරුද්ද පුරුද්ද යනවා. මේ එකම වාහන අංකය එකයි. නමුත් මේ අතනින් මෙතනින් ගත්තු කැලී මේක යන්නේ විදිය දෙයක් මේ ශාරීරිය කියන එක. මොකද මේකට හේතුව අර තණ්හාවත් අවිද්‍යාවත් නිසා මේ ශාරීරිය පිළිබඳව බලවත් උපාදානයක් තිබෙනවා. මේක ඉතින් අපි අර තර්කයෙන් එක බිඳින්න බෑ. විදර්ශනාත්මක වශයෙන් අර කියාපු දැන් මෙතන අර දෙකොණ ඇරුණු මල්ල කියන එක ඒක ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඒකයි දෙතිස්කුණ ඔය කායගත සතියේ සජ්ජායනාදී නියම ප්‍රතිපල ඒකයි. ඒක දෙපැත්තක් තිබෙනවා. කෙස්ලොම් නියදත් ආදී ඒක එකක් ගැන හිතලා ඒක තුලින් ගම් කිසි කෙනෙක් සමාධියක් ඇති කර ගන්නවා, හිත එක්තැන් කර ගන්නවා. අතීතයේ සමහර සංඝයා වහන්සේලා මේ එක එක කොට්ඨාසියක් පිළිබඳවත් සමාධියක් ඇති කරගෙන හිටවව සඳහන් වෙනවා. ඒ තරම් මහ පුදුම විදියට සමාධි ශක්තිය ඇති ස්වාමින් වහන්සේලා. එහෙම සමාධියක් ඇති කරගත්තට පස්සේ ඊළඟට අර බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දක්වන ආකාරයට මේ හැම එකක් පිළිබඳවම අන්තිමට දක්වන්නේ විදර්ශනාවට නගන හැටියට. මේවා මේ ඇතුළතත් පිටතත්, ඒ වගේම ඇතුළත පිටත කියලා ભેදයකුත් තිබෙනවා. ඒ වගේම ඇතිවීම නැතිවීම කියලා ભેදයකුත් තියෙනවා. මේවා එන යන දෙකක්, ඇතිවීමයි නැතිවීමයි. එතකොට විතක අපි ඇතිවීම පැත්ත බලමින් ජීවත් වෙනවා. ඒ සතිපට්ඨාන සූත්‍රයේ ඒවා පරිහරණය කර මේ උපාසක උපාසිකාවන් දන්නේ නැති මේ එක එක කොටසක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වනවා. දැන් මේ දෙතිස් ගුණ පොට්ටාසය පිළිබඳව හෝ වේවා, මේවා තමා තුලත් මේ දෙතිස් ගුණ පොට්ටාස තිබෙනවා, තමන් ප්‍රිය කරන අනිත් පුද්ගලයා තුලත් තිබෙනවා. ඇතුළතත් එහෙමයි පිටතත් ඒකයි. මේ ස්වභාවයමයි හැම මනුෂ්‍ය ශරීරයකම. ඊළඟට ඒ වගේම තමයි මේවා ඇති වෙනවා නැති වෙනවා. අන්නර දැන් කියාපු අර මෙච්චක් අපි නොයෙකුත් ශරීර අවයව ගැන කිව්වා, ආහාර පාන ගැන කිව්වා වගේ මේවා ඇති වෙනවා නැති වෙනවා. නමුත් මේ අන්තිමට ඊටම උග්‍ර විදර්ශනාවට එනකොට මේ ඇතිවීම ක්ෂණිකව මේවා වැටෙන්න පටන් ගන්නවා. ඇතිවීම නැතිවීම දෙකම එකම ක්ෂණිකවම පේන්න පටන් ගන්නවා. මේවායි භංගය, මේවා බිඳෙන ස්වභාවය, බිඳෙන වේගය ඇති වෙනවටත් වැඩි වේගෙන් බිඳෙනවා වගේ වැටෙන අවස්ථාවක් එනවා. විදර්ශනාව තියුණු වෙන්න අන්නේ බඳු අවස්ථාවේ තමයි ඇත්ත වශයෙන්ම සංසාරය පිළිබඳව ගැඹුරු කලකිරීමක් විදර්ශනා ඥාන තුලින් ඇති වෙලා හිත මිදෙන්නේ, හිත විමුක්තිය. මෙතන කියන්නේ හිතනොයි මේ ගොඩවල් පහ උස්සගෙන ඉන්නේ. අපි කල්පනා කරන්න ඕනේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ මේක අර ඔය බර කිරනකොට ඒ ගිහිල්ලා ඒ බර නෙමෙයි. මෙතන මේ පංචස්කන්ධ බර දරන්නේ හිතයි, මේකේ සහිත හිතයි. හිත එකක් හැටියට ගැනීම නිසා දැන් අපි දන්නවා, අපි හිතමු උපමාවකට කියනවනම් යම්කිසි බර වාහනයක්, ලොරියක් වගේ දෙයක් වේගයෙන් දුවන අවස්ථාවේදී ඒ ලොරියේ සම්පූර්ණ බර කොතනද තියෙන්නේ, අල්ලගන්න පුළුවන්ද කොතනද කරඳන්න කියලා? අර කරගැවෙන රෝදේ පොළවේ තරවෙන තිකේ විතරක්. අන්න ඒ විදිය දෙයක් තමයි මේ හිත. ඊටාම වේගයෙන්, ඊටාම ශීඝ්‍රයෙන් මේ සිත ගමන් කරනවා. මේ ගමන් කරන සිතේ අහවල් තැනේ මෙන්න මේ පංචස්කන්ධය රැඳෙන්නේ කියන එක සාමාන්‍ය ලෝකයට අල්ලගන්න බෑ. ඉතින් ඒකට ඕන කරනවා යම්කිසි ගැඹුරු සමාධියක්, ශක්තිමත් සමාධියක් ඕන කරනවා. ඒ වගේම විදර්ශනා මානසිකාර්යය අවශ්‍ය වෙනවා. විදර්ශනා මානසිකාර්යය මෙනෙහි කිරීම තුළින් තමයි අවසානයේ මෙන්න මෙතනයි මේක තියෙන්නේ කියලා. අර ධානය සිතෙන්, ධානය වශයෙන් මේ විසිරලා තියෙන පංචස්කන්ධය එකතු කරලා දෙනවා. ඊළඟට විදර්ශනා වශයෙන් මේක අනිත්‍ය දුක්ඛනාත්ම හැටියට දකිනවා. එහෙම දැකීම තුළින් තමයි අන්න සිත විමුක්ත වෙන්නේ. සිත මේන් මෑත් කරගන්නවා, මේ පංචස්කන්ධෙන් මෑත් කරගන්නවා. ඒ අත්දැකීම හරියට නොමැරී මැරුණා වගේ දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් නොමැරී මැරුණා කියලා කියනකොට ඔය මොකක් හරි බරපතල අනතුරකට වෙලා යන්තම් බේරුණා කියන හැඟීම. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. නොමැරී මැරුණා කියලා කියන්නේ මොකද්ද? මරණය එනකොට අතහැරලා ඉවරයි. දීලා දාලා ඉවරයි. මාරයා එනකොට දීලා දාලා ඉවරයි. මාරයා එන්නේ උදුර ගන්න, ඒ වෙනකොට දීලා දාලා ඉවරයි. මේ පහම හිතෙන් අතහැරලා ඉවරයි. දැන් සමහර රහතන් වහන්සේලා පිළිබඳව මහා ධ්‍යාන ශක්තිය නැති, අභිඥා ශක්තිය නැති දබ්බ මල්ලපුත් ආදී රහතන් වහන්සේලා පිළිබඳව පොතපතේ සඳහන් වෙනවා. උන්වහන්සේලා පිරිනිවන් පෑව ආකාරය බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන අහසට පැන නැගිලා මේ තමන්ගේ ශරීරයට ගිනි තියාගත්තා. ශරීරයට කවුද සිහි ඇති කෙනෙක් ගිනි තියාගන්නේ නැහැනේ. මොකද මේ ගිනි තියාගෙන මුළු ශරීරයම දැවුණයි කියලා කියනවා. මොකද එහෙම කරන්න පුළුවන් වුණේ. ඒ මැච් කරගත්තා මේ ශරීරයෙන්. අන්න ඒ තරම් පුදුම මේ විමුක්තියක් මේ අරහත් ඵල විමුක්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී අර තමන් ජීවත්ව ඉඳෙද්දිම ලබාගත්තු අරහත් ඵල සමාධියට සිද්ධවෙනවා. එතනයි එතන ඔරේ තියෙන්නේ. අමෘතත්වය මේ ජීවිතේෙන්ම ලබා ගන්නවා කියලා කියන්නේ, ditu damihima ලබා ගන්නවා කියලා කියන්නේ අන්න අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මහ පුදුම විරාමය. අපි ඒකට විරාමය කියලා කියමු විමුක්තිය. ඒ කියන්නේ හිත මෑත් කර ගැනීම, මේ පංචස්කන්ධයෙන් හිත මෑත් කර ගැනීම. ඒක කරගන්න පුළුවන් වන්නේ ඊ타මත්ම ශක්තිමත් විදර්ශනා චිත්ත විදර්ශනා ඥාන වීතියක් තුලින්. මේ ඇතිවීම නැතිවීම දැකීමෙන්, ඊළඟට ඒක බිඳිලා යන ආකාරය දැකීමෙන්, ඒ පිළිබඳව බයක් ඇති කරගෙන, කලකිරීමක් ඇති කරගෙන, මේ මිදෙන්න ඕන කියන හැඟීම තුලින්, අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් වඩලා, ඒ විදිහටයි මේ හිත මේ පංචස්කන්ධයෙන් මුදා ගන්න. ඒක හතර ආකාර හතරකින්, එහෙම නැත්නම් අවස්ථා හතරකදී සිදුවෙන බව ධර්මයේ සඳහන් වෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා අපි නිවන් දුටුවා කියලා කියන්නේ ඒකයි. අර නිවීම දුටුවා. මෙතෙක් අපි කියුවනේ අර අංගාරිකාම්ල ගැන කියනකොට ඒක ඉතින් අර විද්‍යාත්මක වශයෙන් නම් පිළිගන්න එකක් නෙවෙයි. මම ඒ අර උපමාවටයි කිව්වේ. මේක එහෙම් පිටිම දර්ශයක් වගේ ගිනි ගන්න ගිනි ගොඩක් නම් මේ මුළු මහත් ශරීරය. නමුත් ඒක බොරුවක් නොවන බව මේ පින්නත් කවුරුත් දන්නවා. මේ දාන ආහාරය පැසවන්නේ මොහොකින්ද? ගින්නෙන්නේ. එතකොට මෙතන මේ ඇතුලේ තියෙන ගින්න තුලින් තමයි මේ අපේ ජීවිතයේ පවතින්නේ උෂ්ණත්වයේ උඩ. ඒ විදිහට බලනකොට මේක දර්ශයක් වගේම තමයි. එතකොට මේක අන්තිමට මෙතන දක්වන්නේ බුදු පියාණන් වහන්සේ නිවීම. මෙන්න මේ දැවීම තුලින් මේ එකතු කරගෙන යන දුක්ගොඩ මේක බුදු පියාණන් වහන්සේ නිවීමට හරවනවා. ඉතින් මේක කරන්නේ අන්නර විදිහට සිත පිළිබඳ තත්ත්වයක් මේක. සිතෙන් ඒ විරාමය යම් කෙනෙක් අද්දෙටුවා නම් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා ඒ මහා පුදුම චිත්ත තත්ත්වයේ අවස්ථාවේ මෙලොම මේ ජීවිතයේදී මද්දුටුවා නම් මරණ අවස්ථාවේදී අනිවාර්යෙන්ම ඒක ඉදිරිපත් වෙන. මොකද හේතුව? නොමැරී මරුණා වගේ මේ ශාරීරිය තිබෙද්දි මේ තරම් ගැඹුරු තත්වයක් සමාධි තත්වයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන් නම් ලෝකයෙන් මෑත්වීම ප්‍රමාණයට ඇත්ත වශයෙන්ම ශරීරයෙන් මිදෙන අවස්ථාවේදී ස්වාභාවිකවම ඉදිරිපත් වෙන්නේ ඒකයි. ඒක ධර්මතාවක්. ඒකයි රහතන් වහන්සේලාට අවසාන අවස්ථාවේදී අන්න අර කියාපු ඵල සමාපatti ඉබේම වගේ මතුවෙන්නේ. ඔන්න ඔය තත්ත්වය බුදු පියාණන් වහන්සේ විමුක්ති හැටියට දක්වා වදාළේ මේ නිවන කියලා. මේක නොයෙකුත් ආකාරයෙන් නැත්නම් විග්‍රහ කරන නිසා අපි මේ කෙටි දේශනාවකදී නමුත් මේක මතක් කරන්න උත්සාහ කළා. ඉතින් අපි මේ හැම එකක්ම මේවා මේ තර්ක කරලා ලබා ගන්න දේවල් නෙවෙයි. මේ ප්‍රතිපදා මාර්ගයේ ගිහිල්ලා වැඩි දෙයක් නැත. තර කිව්වා වගේ මේ දෙතිස් ගුණප කොටහස් පිළිබඳව පවා හරි ආකාර අර කිව්ව විදිහට සමත වශයෙන් ඒ එක එකක් පිළිබඳව නැවත මෙනෙහි කිරීම තුළින් යම්කිසි සමාධි ශක්තියක් ඇති කරගෙන හිත එකඟ කරගත්තනම් ඒ සූත්‍රයේම තියෙන ආකාරයට මේවා ඇති වෙන නැති වෙන දේවල් මම යමාගේ කියලා ගත යුතු දේවල් නෙවෙයි කියලා ඒ හැඟීම ගැඹුරින් අරගෙන අන්න අර විදර්ශනාවත් දියුණු කරගත්තනම් එතනටට පුළුවන් මේ මෙතන අර සංකීච්ඡ ස්වාමීන් වහන්සේ ගැන කිව්වා වගේ අර දෙතිස් ගුණ කොටස් වලින් මුල් පහ මේ තුලින්ම වුණත් රහත් බව ලබන්නේ කෙස් කියන එක කොටසකින් වුණත් පුළුවන්. ඒ විදිහේ මහ පුදුම ධර්මතාවක් මෙතන තියෙන ධර්මයක් තිබෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන මෙන්න මේ විමුක්ති මාර්ගය අපි කල්පනා කරන අපේ ශක්ති ප්‍රමාණයෙන් යා හැකි දෙයක්. අතීතයේ මහාවීරයන්ත මේ සංඝයා වහන්සේලා දිහි පින්නතුළුත් මේ ලෝකෝත්තර තත්ත්ව ලබාගත්තේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා මේක ගැන තර්ක කරගෙන ඉඳලා නෙවෙයි. අන්න එතකොට මේක හරි ආකාරයට තේරුම් ගන්න ඕනේ. මේක ඉලක්කය මොකක්ද? මේන් පරමාර්ථය මොකක්ද? මේ කරන්නේ මේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ භවයෙන් මිදීමයි භව නිරෝධයයි. එතකොට භවයේ ඉන්න තාක් ප්‍රාර්ථනා තිබෙන තාක් මරණය බයක්. මරණ අවස්ථාව කියන එක කවුරුත් බොහොම බය වෙන අවස්ථාවක්. නමුත් අර සංකීච්ච ස්වාමීන් වහන්සේ නිර්භයව මරණයට මුහුණ දුන්නේ මොකද? මරණය ජයගෙන ඉවරයි. ඉතින් ඒක අර ධ්‍යාන ශක්තිය තුළින් සමහර විට අනුකම්පාවෙන් අර සොර දෙටුවට රහත් වෙන තිබෙන අවස්ථාව නැති වෙනවා. යම් කිසි විදියකින් ගැහැටක් වුණොත් ඒක ඒ අයට කරුණාවෙන් අර ඒ අර ප්‍රතිහාරය තුලින් ආයුධයෙන් වෙන පීඩාව වැළක්වුවට මොකද? ඇත්ත වශයෙන්ම මේ කොයි ආකාරයෙන් නොකරත් ඒ සරින් සංකීර්ණ ස්වාමීන් වහන්සේ අමෘතත්වය ලබාගෙන ඉවරයි. අන්න ඒ විදිහට එතකොට මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන අපි මේ පින්නතුන් කොතිබුත් අහලා තිබෙන ඔය ධර්ම කතාවල් අපි හැගිතාක් දුරට මේ කතාවක් තුලින් අපි උත්සාහ කරන්නේ සාමාන්‍ය කතා රසය දීලා ඒ වයින් මන්මත් කරලා නිකන් කෙටි කතා කියන වගේ එහෙම යවන්න නෙවෙයි. මේ පින්නතුන්ට මේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාවට ඒමට අභියෝගයක් කිරීමට මේ හැම කතාවක්ම මේ කතාව කියන චරිත පවා අපේ ජීවිත සකස් කර ගැනීමට උපකාර වෙන ආකාරයට ඒකට අන්නේ නිසා කල්පනා කරන්න ඕනේ. මේ පින්නවත් පිරිස අද දවසේ වෙනද වගේම මේ ධම්මපදයේ ගාථාවකුත් ඒ ගාථාවට අදාළ නිදාන කතාවකුත් ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ විමුක්ති මාර්ගය පිළිබඳව යම් කිසි අවබෝධයක් අපි ලබා ගත්තා. ඒකට යන්ට උපකාර වෙන ශ්‍රද්ධාව ආදී ශ්‍රද්ධා වගේම ශ්‍රද්ධා, එක පැත්තකින් ශ්‍රද්ධා ශීල ආදී ගුණ ධර්ම දැන් මෙතන කියවන විශේෂයෙන්ම ශීලය පිළිබඳව, සමාධිය පිළිබඳව ඒව ගැනත් අපි හිතන්න ඕන. ඊළඟට නිවනට උපකාර වෙන දේවල් හැටියට සඳහන් වෙනවා ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට. අන්න ඒව ගැනත් කල්පනා කරන්න ඕනේ. මේ ධර්ම දේශනාවක් ඇසීම තුලින් පවා ඇතම් කෙනෙකුට මේවා ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒවා තමයි නිවනට උපකාර වෙන්නේ. ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒකයි බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට දැක්වේ. මේවා දියුණු පවුණු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට මේ ඇත්ත වශයෙන්ම අපි මේ බුද්ධ ශාසනයේ අවසාන අවස්ථාවක් වගේ ඊටාම පරිහානි පැත්තකට යන යුගයක්. නමුත් නුවණැති පින්වතුන් මේවා හරියාකාර මේවායි වටිනාකම් තේරුම් අරගෙන ප්‍රතිපදාවේ ගමන් කරොත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් තාමත් පුළුවන් මේ මාති භයානක සංසාරයෙන් අත් මිදෙන්නේ. මනුෂ්‍ය භවයේ නියම සාරයේ හරය ලබා ගන්න මේ විදිහට කල්පනා කරලා මෙතෙක් මේ පැයක් පමණ වේලා යම් කිසි ආජීවශ්නික ශීලයේ වැනි වටිනා ඒ ශීලිය පමණක් නොවේ ඊටත් වඩා වටිනා ශීල සමාදන් වුණු පිරිස මෙතන ඉන්නවා. තම තමන්ගේ මට්ටමින් යම් කිසි ශීලයක් සමාදන් වෙලා කය වචන හික්මවාගෙන මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාවට සිත යොමු කරා නම් ඒ තුලින් අන්නර කියාපු සද්ධා විරස සමාධි ප්‍රඥා යම් කිසි ප්‍රමාණයකට වැඩින් නැති ඒකම උපකාර කරගෙන ඒ වගේම උපනිශ්‍රය කරගෙන ඒවා තව තවත් දියුණු පවුණු කරගෙන තමනගේ බණ භාවනා තුලින් ලකිතාක් උත්සාහ කරලා මේ ජීවිතයේදීම මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී නුතුම මාමහනිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණ කුසලයේ තමන්ට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම දෙවිදේවතාණුත් ඇතුළු තම තමන්ගේ ඥාතිනුත් ඇතුළු අවීචියේ පටන් අකනිට දක්වා වූ යම් තාක් සත්වයන් සිටිනවන් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ අනුමෝදන් වීමට එහෙම දෙනෙක්මත් මේ කුසලයේ අනුමෝදන් වීමෙන් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියලා පින්පම්මුවන් එත්තාවතා චම්මි සම්පතං සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මාට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මාට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මාට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගම සතං සම යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන අන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගම සතං සමාගම හෝතු යාමි සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.